අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න අදත් ඔබේ ගුරු ගෙදරින් මේ සෝදානම 6.11 ශ්‍රේණි සඳහා චිත්‍රකලාව පාඩම ඔබට ගෙන එන්නට. අද දවසේ චිත්‍ර පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල මධ්‍ය මහා විද්‍යාලයේ කින්ස්ලි සුජීවද සිල්වා ගුරු පියාණන්.
හොඳයි ආදරණීය දුවේ පුතේ. ඉතින් ඔබ දන්නවා, ඔබ 6 ශ්‍රේණියේ ඉඳන් චිත්‍රකලාව ඉගෙන ගන්න ආපුවාම අනුරාධපුරයට අයත් කලා නිර්මාණයන් සෑහෙන ප්‍රමාණයක් ඔබ පන්ති කාමරයේදී මේ වෙනකොටත් ඉගෙනගෙන ඇති. ඉතින් අද අපි උත්සාහ කරන්නේ අන්න ඒ ඉගෙනගත්තු පාඩම් නැවත ආවර්ජනය කරන්නටත්, මගහැරෙන විෂය කොටස් තියෙනවා නම් ඒව නැවතත් ආවර්ජනය නැත්නම් ඒව ඒ විෂය කොටස් තමන්ට එකතු කරගැනීමේ හැකියාව ලබා ගැනීම සඳහායි. හොඳයි දුවේ පුතේ, ඔබ දන්නවා අපි අනුරාධපුර යුගය ගැන කතා කරද්දී බොහෝ විට ඉතිහාසය පිළිබඳව සොයාගෙන යමින් ඉතිහාසාත්මක කරුණු ගවේෂණයක් තමයි සිදු කරන්නේ. බොහෝ විට ඉතිහාසය මූලාශ්‍ර දෙකක් මත පදනම්ව තමයි අපි කරුණු ගවේෂණයේදී කරන්නේ. ඔබ දන්නා පරිදි සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යා මූලාශ්‍ර ඔස්සේ. ඉතින් මෙන්න මේ අනුරාධපුර යුගය අවුරුදු 1400ක් පමණ දීර්ඝ කාල පරිච්ඡේදයකට ඉතා ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන කාල පරිච්ඡේදයක් දුවේ පුතේ. එහි මූලික පාලකයා විදිහට නැත්තම් පණ්ඩුකාභය රජු ක්‍රිස්තු වර්ෂ 4 සියවසේදී ලංකාවේ ඉතුරු කොටසේ රාජ්‍යයක් පිහිටුවාගෙන එහි අගනුවර ලෙස අනුරාධපුරය තෝරාගත්තා කියලා ඉතිහාසය විසින් විවිධ තැන්වලදී සාක්ෂි දරනවා. මෙන්න මෙහි අවසන් පාලකයා වෙනවා පස්වන මිහිඳු රජු. ක්‍රිස්තු වර්ෂ 1017දී ඔහු දකුණු ඉන්දිය සොලි රජවරුන්ගේ නැත්නම් සොලීන් සිරකරුවෙක් බවට පත්වන දිනය දක්වාම අවුරුදු 1400කට අධික කාල පරිච්ඡේදයක් තුළ අපි මේ කතා කරන අනුරාධපුර යුගය ක්‍රියාත්මක වෙනවා. ඉතින් දුවේ පුතේ, ඔබ දන්නවා මුලදී ඔබ පණ්ඩුකාභය රජතුමාගෙන් අසා ඇති අවුරුදු 70ක් පමණ රජකම් කරනවා මේ. ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ පුත්‍රයා මුරසීව කුමරු රාජ්‍යයට පත් වෙනවා. ඔහුත් අවුරුදු 60ක් රජකම් කරනවා. මේ මුරසීව රජුගේ ඇවෑමෙන් ඔහුගේ දෙවන පුත් තිස්ස කුමරු රජකමට පත් වෙනවා. මෙන්න මේ අපි කතා කරන කලා ඉතිහාසය ඇතුලේ පිළිගත හැකි කාල නිර්ණය ඉදිරිපත් කළ හැක්කේ මේ ක්‍රිස්තු පූර්ව 250-210 අතර කාලයේ සිට රජකම් කරන මෙන්න මේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ ඉඳගෙන. මොහු ඉන්දියාවේ අශෝක රාජ්‍යය සමග ඉතාමත්ම කිට්ටු සම්බන්ධතාවයන් පවත්වන බවට ඉතිහාසය විසින් සාක්ෂි දරනවා. ඒ වගේම තමයි ඒ සම්බන්ධතාවල ප්‍රතිඵලයක් විදිහට ඔහුට අශෝක රජතුමාගෙන් ලැබෙන තිලිනයක් ලෙසින් ලංකාවට බුද්ධාගම හිමි වෙනවා. එසේත් නොමැතිනම් මහින්දාගමනය මේ රජතුමාගේ කාලයේදී සිද්ධ වෙනවා. ඒත් එක්ක මේ දෙවන පෑතිස් නැත්නම් මේ දේවානම්පියතිස් රජ දවසේ අලුත් සංස්කෘතියක් මේ රජ දවස පටන් ලංකාව තුළ වෙනස් වූ මුහුණුවරක් ගත්තා වූ සංස්කෘතියක් කලාත්මක අංගයන් ලංකාව තුළ ප්‍රචලිත වීමක් දක්නට ලැබෙනවා. ඔබ දන්නා දුවේ පුතේ, මහා විහාරයේ ආරම්භය, භික්ෂු ශාසනයක් ඇතිවීම, බෝධි වන්දනාව හා ශාරීරික ධාතු වන්දනාවේ ආරම්භය, බෑගම් නිර්මාණය වීම, විහාර ගෙවල්, ඒ වගේම තමයි කැටයම්, චිත්‍ර, අපි මේ කතා කරන චිත්‍ර කලාව වගේ කලා ශිල්පයන්, ගෘහ නිර්මාණය, සාහිත්‍ය ආරම්භය, ලේඛන කලාවක් ඇතිවීම වගේ සිද්ධීන් රාශියක ඇරඹුම මෙන්න මේ දෙවන පෑතිස් රජ සමයේදී මහින්දාගමනය හා සමගාමීව සිද්ධ වෙනවා. ඉතින් දුවේ පුතේ, මෙන්න මේ කලා අංග ගැන තමයි අද දිනේදී නැත්තම් මේ අනුරාධපුර යුගයේ කලා අංග ගැන තමයි අපි මෙහිදී වැඩිපුර අවධානය යොමු කරන්නේ. කොහොමද කලා අංගයන්ගේ භාවිතාව සිදුවන්නේ කියන කාරණාව. මුලින් ඔබ දන්නවා මේ මහින්දාගමනය සමගින් ලංකාවේ සංඝාවාස ඇතිවීමක් සිද්ධ වෙනවා. එතකොට මුලින්ම අවශ්‍ය වෙනවා මිහිඳු මහ හිමියන්ගේ අනුදැනුම පරිදි උන්වහන්සේ වදාරන පරිදි දේවන පෑතිස් රජතුමා විසින් සංඝයා වහන්සේට වැඩහිඳීම සඳහා ස්ථානයන් සකසා දෙනවා. ගොඩක් වෙලාවට ලෙන් පියස්සේ කටාරමක් කොටලා ගල් තලයේ මට්ටම් කරලා ආසනක සැකසීම තුළින් ගොඩක් මේ ලෙන් පද්ධතියන් තුළ යම් කිසි කලා අංගයන් එකතු වෙමින් සංඝවාස ස්ථාන ඇති වන ආකාරය දකින්න පුළුවන්. එහිදී වෙස්සගිරිය, මිහින්තලේ වගේ ස්ථානයන් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි පසු කාලීනව මිහිඳු හිමියන්ගේ අනුශාසනාව පරිදි ආරාම ඉදිකිරීමක් ආරම්භ වෙනවා. මහමෙවුනා උයනේ සංඝාවාසයන්, ඉසුරුමුණිය විහාර වගේ දේවල් අපි ඉදිරියට මේ පාඩම තුල කතා කරනවා. මේ අතරේදී අතිවිශේෂ ස්ථානයක් ගන්නවා. ඉතින් බුදුවේ පුතේ, අපි මුලින්ම කතා කරන්න හිතුවා මේ පාඩමේදී මේ අනුරාධපුර යුගයේදී අපිට මේ 6-11 විෂය නිර්දේශයේ තුලදී මුණගැහෙන වාස්තු විද්‍යාත්මක නිර්මාණ කීපයක් පිළිබඳව. එහිදී අපිට මුලින්ම කතා කරන ප්‍රධානතම, නැත්නම් ලංකාවේ ප්‍රධානතම බෞද්ධ ස්මාරකයක් වන්නේ චෛත්‍යය. ඔබ දන්නවා බහය ශ්‍රේණියේදී චෛත්‍යයක කොටස් පිළිබඳව ඉගෙන ගන්න ලබනවා. ඊට පස්සේ 7 ශ්‍රේණියේදී ලංකාවේ විවිධ දාගැබ් පිළිබඳව ඉගෙන ගන්න ලබනවා. අපි මේ මතකයේ නැවත ආවර්ජනය කරමින් මේ චෛත්‍ය නිර්මාණය, නැත්නම් අනුරාධපුර යුගයේ චෛත්‍ය නිර්මාණ පිළිබඳව යම් සොයා බැලීමක් කරමු. පුතේ දුවේ, මුලින්ම චෛත්‍යයක් නිර්මාණය බුදුන් දවස සිදු වූ බවටත් මතයක් පවතිනවා. ඒ වගේ එහෙට ඒ සඳහා උදාහරණ විදිහට ඉදිරිපත් කරනවා සමන් දෙවියන් බුදුන් වහන්සේගේ කේශ ධාතුන් නිදන් කර මහියංගනේදී චෛත්‍යයක් ඉදි කළ බවට, තපස්සු බල්ලු කෙළඳ දෙබෑවෙන් බුදුන් වහන්සේගෙන් ලත් කේශ ධාතුව නිදන් කොට තිරියාය චෛත්‍යයක් ඉදිරිපත් කළ බවට, තපස්සු බල්ලුක වෙළඳ දෙපෑයන් බුදුන් ගෙන්ලත් කේශ ධාතුව නිදන් කොට තිරියාය චෛත්‍යයක් ඉදිරිපත් කළ බවට මතයක් තියෙනවා. කෙසේ වුවත් පුතේ දුවේ, ඓතිහාසික තොරතුරු අනුව ලංකාවේ පළමු චෛත්‍ය විදිහට අපි හඳුන්වනවා දේවානම්පියතිස්ස රජතුමා ඉදි කළ ථූපාරාම චෛත්‍ය. මේ ලංකාවේ චෛත්‍ය නිර්මාණය කිරීම සඳහා ඉන්දියාවේ සාංචියේ ආභාෂය ලැබෙන බවටත් අපේ විද්වතුන් විචාරකයන් මතපල කරනවා. ඒ සඳහා පැහැදිලි සාක්ෂි තිබෙනවා. ඔබ දන්නවා පුතේ දුවේ, 6 වසර චිත්‍රකලාව ඉගෙන ගැනීමේදී ඔබ මේ සාංචි ස්තූපය පිළිබඳව ඉගෙන ගන්න ලබනවා. ඒ වගේම 11 ශ්‍රේණියේදී නැවතත් සාංචිය පිළිබඳව ඔබ ඉගෙන ගන්නවා. අපි මේ සාංචි ස්තූපයත් ලංකාවේ ස්තූපයත් අතර තියෙන ලක්ෂණයන් මොනවාද කියන එකත් චුට්ටක් කතා කරන්න බලමු. ඔබට මතක ඇති සාංචි ස්තූපයේදී අපට දකින්න ලැබෙනවා සාංචි ස්තූපය ආශ්‍රිත මූලිකව පාදම ඉන්න අනතුරු මේදියක් හා ප්‍රදක්ෂිණාපතයකින් යුතු කොටසක්, ඊට ඉහළින් ගර්භයක්, ඉන්න අනතුරුව හර්මිකාව, ගල් කුළුණු වලින් යුතු හතරස් කොටු වනට උන් හර්මිකාව ඉදි කරනවා සාංචි ස්තූපය තුළ. ඊට ඉහළින් යූපයක්, නැත්නම් ගලින් නිම කළපු යෂ්ටියක් මත ජත්‍රාවලියක් දක්නට ලැබෙනවා. ඉහළ එකේ ඉඳන් පහළ එක සර්කා විශාල වෙන පරිදි නිර්මාණය කරපු ජත්‍රාවලියක්. ඊට අමතර සාංචි ආශ්‍රිතව තොරණ හා ගල් ගරාදි වැටක් දක්නට ලැබෙන දෙවිදේ. ලාංකේය ශිල්පියා මේ කලා නිර්මාණයන් මේ අයුරින්ම භාවිතයට නොගෙන ඔහු ලංකාවේ අනන්‍යතාවය රැකෙන පරිදි යම් යම් වෙනස්කම් මේ දාගැබ නිර්මාණය කිරීමේදී ඉෂ්ට සිද්ධ කරා. එහි මූලිකත්වය, නැත්නම් එහි මූලාරම්භ පදනම ගැනෙන්නේ අනුරාධපුර යුගයේදී. මෙහිදී ඔහු දාගැබට එකතු කරන දූපතේ සලපතල මලුවක්, වැලි මලුවක්, ගජන් මලුවක්, ඉන්න අනතුරු පේශාවලලු, ඉන්න අනතුරු ගර්භය, හතරස් කොටුව, ඉන්න අනතුරු දේවතා කොටුවක් තියෙනවා, ඉන්න අනතුරු පොත් කරල්ලක් තියෙනවා, ඉන්න අනතුරු ලෝහ කොටක් සහ චූඩා මාණික්කයක්. ඉතින් මෙන්න මේ විශේෂාංගත් එක්ක අපි බලමු අනුරාධපුර යුගයට අයත් වන්නා වූ දාගප් මොනවාද කියන කාරණාව. ඒ වගේම දුවේපතේ ඔබ 7 ශ්‍රේණියේදී ඉගෙන ගන්නවා දාගප් ආශ්‍රිතව නිර්මාණය වූ විවිධ කලා අංගයන් පිළිබඳවත්. එය 11 ශ්‍රේණියේදීත් ඔබ නැවත ආවර්ජනය කරනවා ඇති. ඒ වගේම තමයි 7 ශ්‍රේණියේදී ඔබ ඉගෙනනවා විවිධ දාගැබ්බල ගර්භයේ අනුව විවිධ හැඩයන් පිළිබඳව. බුබුලාකාර හැඩය, ධාන්‍යාකාර හැඩය, ඝණ්ඨාකාර හැඩය, ඝටාකාර හැඩය, අම්ලාකාර හැඩය සහ පත්මාකාර හැඩය වශයෙන්. බුබුලාකාර හැඩය අපි සරලව කියනවා දී බුබුලක හැඩය කියලා. ධාන්‍යාකාර හැඩය ගොඩ ගැසූ ධාන්‍ය ගොඩක් හැඩියට ගර්භය නිර්මාණය වී තිබීම අපි හඳුන්වනවා. ඝණ්ඨාකාර හැඩය ලෙසින් හඳුන්වනවා මේ ඝණ්ඨාරයක හැඩයට මූණගත ගැසූ ඝණ්ඨාරයක හැඩයට ගර්භය නිර්මාණය වීම. ඝටාකාර නැත්නම් අපි කියනවා පත්‍රාකාර කියලා. මේ පාත්‍රාකාර කියලා කියන්නේ කලගෙඩියක හැඩය, මූණින් ගැසූ කලගෙඩියක හැඩය පාත්‍රයක හැඩය නිර්මාණය වී ඇති. දාගැබ් ආම්ලාකාර, ඔබ දන්නවා නෙල්ලි ගෙඩියක හැඩයට නිර්මාණය වී ඇති දාගැබ් අපි කියනවා ආම්ලාකාර දාගැබ් කියලා. පත්මාකාර දාගැබ් කියලා අපි හඳුන්වනවා පත්මයක ආකාරයෙන් නිර්මාණය වී ඇති දාගැබ්. ඉතින් ද්වීපතේ මෙන්න මේ දාගැබ් හැඩ අනුව ලංකාවේ ප්‍රධාන වශයෙන් චෛත්‍ය දාගැබ් හැඩ තුනක් දක්නට ලැබෙනවා, බුබ්බුලාකාර, ධාන්‍යාකාර සහ ඝණ්ඨාකාර වශයෙන්. ඉතින් අපි මුලින්ම කතා කරනවා ඒ යටතේ ථූපාරාම දාගැබ පිළිබඳව. දේවානම්පියතිස්ස රජතුමා මහා විහාර බිමේ නිර්මාණය කළ තිබෙන දාගැබක්. දකුණු අකු ධාතුව තැන්පත් කොට ඇති බවට මෙහි මතය පළ කෙරෙනවා. ඒ වගේම තමයි එහි මුලින්ම මේ ථූපාරාම දාගැබ නිර්මාණය කිරීමේදී දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේදී මෙහි හැඩයවන්නේ ධාන්‍යාකාර හැඩය. නමුත් පසු කාලීනව එක්ක විශේෂ අංග සහ ඒ ප්‍රතිසංස්කරණ කටයුතුත් එක්ක මේ ඝණ්ඨාකාර හැඩයකට පත් වී තිබෙනවා. උස අඩි 63ක් සහ විශ්කම්බේ අඩි 59ක් වන මේ වෘත්තාකාර වේදිකාවක් මත තමයි පුතේ නිර්මාණය වෙලා තින්නේ. ඒ වෘත්තාකාර වේදිකාව සමගින් සලපතුළු මළුවක් නිර්මාණය කිරීම මෙහි තිබෙන විශේෂ ලක්ෂණයක්. ඒ වගේම තමයි පුතේ අපිට මෙහි පසු කාලීනව වට ධාතු ගැන නැත්නම් වටදාගිය නැත් ඔබ දන්නවා චේතියකර ථූපකරවල නමින් හැඳින්වෙන කුඩා ප්‍රමාණයේ චෛත්‍ය සඳහා ලංකාවේ ශිල්පියා විසින් නිර්මාණය කරන ලද විශේෂ අංගයක් තිබෙනවා. මෙන්න මේ ථූපකරය, මෙන්න මේ ථූපකරයක් ඉදිව තිබූ බවට සාක්ෂි පැහැදිලිවම ථූපාරාමයේ ආශ්‍රිතව දක්නට ලැබෙනවා. ඉන් අතුරු අපි හත් ශ්‍රේණි දී කතා කරන ද්වීපයේ රුවන්වැලි මහසෑය පිළිබඳව ක්‍රිස්තු පූර්ව 2 සියවසේ රාජ දුටුගම් රජතුමා විසින් ඉදි කරන ලද දාගබක් විදිහටයි මේ ගැනෙන්නේ. නමුත් මෙහි වැඩනිම කරන්න කලින් ඔබේ කතාව සෑති දුටුගැමුණු රජතුමා රෝගාතුර වන නිසා සද්ධාතිස්ස රජතුමා විසින් තමයි පසු කාලීනව මෙහි වැඩනිම කරන්නේ. උසාඩි 333ක් යුත් මෙහි ඇත්පවුරු සහ සතර කෙලවර මහා චෛත්‍යයේ ආකෘති සතරක්. ඒ වගේම තමයි දුටුගැමුණු හා බාතියතිස්ස රජතුමාගේ පිළිරු වගේ නිර්මාණ ගණනාවක් මෙහි තිබෙනවා. ඒ වගේම තමයි මේ රුවන්වැලි මහා සෑය ආශ්‍රිතව තවත් ලංකාවේ ශිල්පියා එක්කල විශේෂංගයක්. ඒක තමයි පුතේ වාහල්කඩ නිර්මාණය. අතීත අපේ ශිල්පියා ඒ දාගබ ලංකාවේ භූමියට ගැලපෙන පරිදි නිර්මාණය කරද්දී ඔහු විශේෂිත උපක්‍රමයක් නොදාගත්තා. ඒ උපක්‍රමයක් තමයි වාහල්කඩ කියලා කියන්නේ දුවේ පුතේ. ඔහු ගර්භය විශාල වෙද්දී එහි දරා ගැනීම, වාස්තුවිද්‍යාත්මක එහි සමබරතාවය, පීඩනය සමතුලිත කිරීම සඳහා, එහි ශක්තිය වැඩි කිරීම සඳහා ඔහු යොදා ගන්නා උපක්‍රමයක් තමයි මේ වාහල් කඩය. ඒ ඉතාමත්ම කලාත්මකව නිර්මාණය වෙනවා. පසු කාලීනවත් ඔබ දකිනවා ඇති චෛත්‍ය ආශ්‍රිතව මේ මල් අසුන් විදිහට, මලසුන් කියලා අපි කියනවා, මේ මල් අසුන් විදිහට මේ වාහල් කඩ නිර්මාණයන් චෛත්‍ය මංගයක් විදිහට නිර්මාණය වෙනවා අදටත්. ඒ වගේම තමයි ද්වීපතේ අපි අභයගිරි චෛත්‍යයත් කතා කරන්න තිබෙනවා. මෙන්න මේ ඔබගේ විශේෂ නිර්දේශය තුළ ක්‍රිස්තු පුර 1 සියවසට අයත් වලගම්බාර රජතුමා විසින් තමයි මේ නිර්මාණය කරන්නේ. අභයගිරි විහාර සංකීර්ණ භූමියේ තියෙන මේ උසාඩි 245කුත් විශ්කම්බේ අඩි 355ක් දක්වා විහිදෙනවා. මෙහි සලපතුළු මළුව ද්වීපතේ අඩි 578ක් පමණ වෙනවා. ඒ වගේම තමයි මෙහි විශේෂිතාංගයක්, ඔන්න ඔබගෙන් කෙටි ප්‍රශ්න එහෙම අහන්න පුළුවන් එක තැනක් තමයි පිවිසුම් දොරටුවේ මෙහි තියෙනවා සංකනිදි සහ පත්මනිදි කියන බහිරව රූ දෙක. ඒ වගේම තමයි ද්වීපයේ මෙහි තවත් විශේෂත්වයක් තියෙනවා. මේ අභයගිරි චෛත්‍යයේ එදා කොත් කැරල්ල නැත්නම් මේ යූප ස්තම්භයකින් අපි ඉස්සෙල්ලා මේ පාඩමේදීම කතා කරා සාංචි ස්තූපය පිළිබඳ. මේ සාංචි ස්තූපයේ යූප ස්තම්භයක් තියෙනවා. මෙන්න මේ යූප ස්තම්භයක් මත නංවන ලද ජත්‍රාවලියකින් මේ අභයගිරියේ කොත් කැරල්ලක් නිර්මාණය කර තිබෙන්නට ඇතයි කියලා විශ්වාසය කරනවා. ඒ වගේම තමයි පුතේ ඔබ විශේෂින්දේශය ඇතුලේ ජේතවන චෛත්‍ය පිළිබඳව කතා කරනවා. ක්‍රිස්තුවන 3 සියවසේ දාගැබ මහසෙන් රජු දවස අනුරාධපුරයේ අපි කියන විශාලතම චෛත්‍ය දක්නට ලැබෙන උසාඩි 400ක් පමණ වෙනවා. ඒ වගේම තමයි මේ විරුද්ධාවලිය ලැබෙනවා ලෝකයේ තියෙන විශාලතම ගඩොල් ගොඩ නැගිල්ල කියලා, විශ්කම්බේ අඩි 367ක්. ඒ වගේම තමයි අඩිතාලම අඩි 20ක් යටතේ ඇති බව පස්ස කරපු කැණීම්වලදී මේ සොයාගන්නවා. ඒ වගේ තමයි ගොඩක් වෙලාට මේ දාගැබ තුලත් ජේතවනේ රුවන්වැලි මහා සෑයට සමාන හැඩයක් නිර්මාණය කිරීමට එකල ඒ ශිල්පීන් උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම තමයි සල්ලපතල මළුවක් දක්න ලැබෙනවා, ඒ වතා පටු ඒ පවුරක් දක්න ලැබෙනවා, ඒ වගේම කොරවක්ගල, මුරගල, සඳකට පහන, ඒ වගේ අංගයන් නිර්මාණ ශිල්පියා මේ දාගැබ හා එක්කාසු කිරීමත් අපිට මේ ජේතවන චෛත්‍ය ආශ්‍රිත දක්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ, මම මේ සාකච්ඡා කරේ ඔබට අනුරාධපුර යුගයේ ආශ්‍රිතව 6 සහ 7 ශ්‍රේණිවලදී ඔබ පන්ති කාමරයේදී ඉගෙන ගත්තා වූ පාඩම් කීපයක්. අපි මුලින්ම කතා කරා අද දවසේදී අපි මේ එළඹෙන 2020 සාමාන්‍ය පෙළ විභාගය ආශ්‍රිතව ඒ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපීම සඳහා තමයි අද දිනේදී මේ පාඩම් කීපය සාකච්ඡා කරන්නේ. අනුරාධපුර යුගයට අයත් කලා නිර්මාණයන් පොදුවේ ඒකකයක් ලෙසට ගෙන තමයි අපි අද මේ සාකච්ඡාව දියත් කරන්නේ. ඉතින් දුවේ පුතේ, අපි මේ අනුරාධපුර යුගයට අයත් චෛත්‍ය නිර්මාණ නැත්නම් මේ මූලික වූ වාස්තු විද්‍යාත්මක නිර්මාණ කීපයක් ගැන මුලින්ම කතා කරා. අපිට ඉන් පසුව කතා කරනවා විශේෂයෙන්ම 11 ශ්‍රේණියට එනකොට අපේ දරුවෝ දන්නවා අනුරාධපුර යුගයේ චිත්‍ර කලාව, සාන්දාධපුර යුගයේ කැටයම් කලාව, අනුරාධපුර යුගයේ පිළිම කලාව ආදී වශයෙන් මේ අපිට කලා නිර්මාණයන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවක් සිද්ධ වෙනවා. ඉතින් දුවේපතේ, දැන් අපි අනුරාධපුර යුගයේ චිත්‍ර කලාව නැත්නම් අනුරාධපුර යුගයට චිත්‍ර නිර්මාණ පිළිබඳව කරුණු කීපයක් සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. පුතේදුවේ, අනුරාධපුර යුගයේ සම්භාව්‍ය චිත්‍ර කලාවක් හිමි යුගයක්. ඒ සඳහා කදිම උදාහරණ පවත් ලබා දෙන ස්ථානයන් තමයි සීගිරිය, හිඳගල සහ ගුණාගොල්ල වැනි ස්ථානයන්. එිනුත් අප විෂය නිර්දේශය තුළ සීගිරිය ඔබට පාඩමක් ලෙසින් යෝජිත නිසා අපි කල්පනා කරා අද දවසේ සීගිරිය පිළිබඳව කතිකාවතක් කරන්න. ඔබ දන්නා ප්‍රතිදුවේ සීගිරි ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසට තමයි මෙය අයිති වෙන්නේ. කාශ්‍යප රජ දවස කනු ලබන නිර්මාණයක්. ඒ ඉතිහාසය පිළිබඳව අපි මේ වෙලාවේදී බොහෝ විට කතා කරන්න යන්නේ නැහැ. කලා අංග පිළිබඳව අපි ප්‍රමුඛත්වය ලබා දෙන්නේ ඔබ දන්නවා පසු කාලීනව සීගිරි කාශ්‍යප කියන නමිනුත් මේ රජතුමා ප්‍රසිද්ධියට පත් වෙනවා. මේ ඔහු නිර්මාණය කරන්නේ අංග සම්පූර්ණ ආරක්ෂිත බලකොටුවක් විදිහට. මෙහිදී පවුරු, දියාගල්, මාලිගා, උද්‍යාන, ජලතටාක, ස්වයංක්‍රීය ජලමල්, සිංහපාද, පඩිපෙළ ආදී නිර්මාණ රාශියක් ඔබට දැක්ගන්න ලැබෙනවා දුවේ පුතේ. ඒ වගේම තමයි මෙහි තවත් විශේෂතාවයක් තමයි පරිසරය විනාශ නොකර ස්වභාවික පරිසරයේ කළමනාකරණය කරගෙන කලාකෘති නිර්මාණය කිරීමට ශිල්පියා සමත් වෙලා තියෙනවා. ඔබ දන්නවා විචාරකයන් පවසන පරිදි කුවේර සංකල්පයන් නැත්තම් මේ සියලු සැප සම්පත් වලින් පිරි දෙව්ලෝපී පිහිටි ආලක මන්දාපුරයේ අධිපතියා තමයි පුතේ කුවේරයා කියන්නේ. එතකොට මේ සීගිරි කාශ්‍යපයා කුවේරයෙක් විදිහට තමයි කුවේර සංකල්පයෙන් තමයි ජීවත් වීමට උත්සාහ දරලා තියෙන්නේ. දුවේපතේ, මේ සෑම මේ සිතුවමක් සඳහාම ප්‍රධානතම තේමාව බවට පත් වෙලා තින්නේ කාන්තා රූප. මේ කාන්තා රූප නිර්මාණය කිරීම, මේ කාන්තා රූප ඒ වගේම අපි මේ කතා කරන ප්‍රධානතම රූප සමූහය තමයි පුතේ මේ කාන්තා රූප. ඊට අමතරව ඔබ දන්නවා සීගිරියේ පහත ප්‍රදේශයේදී තවත් අපිට ගුහා සිතුවම් ගණනාවක් මුණ ගැහෙනවා. ඒ වගේදී විවිධ රූප, මල්ලියකම් රූප, බුද්ධ රූප සහ තවත් පිරිමි රූප මුණ ගැහෙනවා. නමුත් අපි මේ කතා කරන්නේ සීගිරියේ ප්‍රධාන බේඳ මත තියෙන සිතුවම් කොටස් පිළිබඳව. එතකොට මෙන්න මේ රළු ගල් තලාව මත එකල ශිල්පියා බදාමයක් ආලේප කර ක්‍රමවත්ව සකසාගෙන තමයි මෙන්න මේ චිත්‍ර නිර්මාණයන් සිද්ධ කරන්නේ. මෙන්න මේ බදාමය සකසා ගන්න ඔවුන් භාවිතා කරනවා වැලි, මැටි, කුණු දහයියා, ශාක මැලියම් කෙඳි වගේ කොටස් එකතු කරගත්තා වූ බදාමයක්. මෙන්න මේ බදාමය ගල්තලාවේ සුමටව ආලේප කිරීමෙන් අනතුරුව සුමට යොදා ගැනීමෙන් අනතුරුව තමයි සිතුවම්කරණය කරන්නේ. ඒ වගේම තමයි මෙහි තවත් කතිකාවතකට බඳුන් වූ කරුණක් තමයි මේ සිතුවම් මැදීමේ ශිල්ප ක්‍රමය පිළිබඳව. මේ මුල් කාලීන මතයක් තිබුණා මේ සිතුවම් පෙස්කෝ බෝනෝ, ඔබ දන්නවා පෙස්කෝ බෝනෝ කියන එකේ අර්ථය චිත්ත බදාමයේ මත සිතුවම් මැදීමේ ශිල්ප ක්‍රමය. නමුත් පසු කාලීනව මේ මතය වෙනස් කරලා විචාරකයන් සහ පුරාවිද්‍යාඥයන් පැවසුවා මෙම සිතුවම් පෙස්කෝ සිකෝ නැත්නම් වියලි බදාමයේ මත ඇඳි සිතුවම් ලෙසින්. දුවපතේ අපි ප්‍රධාන වශයෙන්ම මේ සීගිරියේ තියෙන චිත්‍රවල කලා ලක්ෂණයන් ගණනාවක් මූලික කරලා හඳුනා ගැනීම හැකියාව තියෙනවා. ඒ ලක්ෂණ ගැන අපි කතා කරද්දී අපි මුලිනුත් පැවසුවා මෙහි තේමාව වන්නේ ප්‍රධාන වශයෙන්ම කාන්තා රූප. එයිනුත් පුතේ මේ නිර්මාණය කරන්නේ කාන්තා රූපවල උඩුකය කොටස්. ඒ වගේම තමයි මේ දකින්න තියෙන අද වෙද්දී මේ චිත්‍ර කොටස් 22ක් පමණ දකින්නට තිබෙනවා. අතීතයේදී මේ 510ත් ඉක්ම වූ චිත්‍ර කොටස් ප්‍රමාණයක් තිබුණා කියලා සීගිරියේ කුරුටු ගී වලින් සාක්ෂි සපයනවා. මේ අදට දකින්න ලැබෙන සිතුවම් කොටස් 22 පවා එකිනෙකට වෙනස් වූ අනන්‍යතා ලක්ෂණ සහිතව තමයි දක්නට ලැබෙන්නේ. ඒ කියන්නේ එකම ආකාරයේ රූප දෙකක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි යුගල රූප සහ නැත්නම් රූප දෙකක් එක ළඟ තිබෙන රූප සහ කේවල රූප තනි තනි රූප වශයෙන් උත් මේ රූප නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි මම මුලින්ම පැවසුවා කාන්තා උඩුකය රූප කියලා. එතකොට මෙන්න මේ යටිකය සඳහා ශිල්පියා යොදා ගන්නවා වලාකුළු වලින් ආවරණය වූ සේයාවක්. ඒ වගේම තමයි මේ සෑම කාන්තා රූපයක්ම පුතේ නෙළුම්, අරලිය, මානෙල් වගේ මල් වර්ග වලින් ඒ මල් වර්ග උපයෝගී කරගෙන සැරසීමට ශිල්පියා උත්සුක වෙනවා. ශිල්පියාගේ මේ අනුරාධපුරයේ අපි කතා කරමු මේ සම්භාව්‍ය චිත්‍රකලාව තුළ අද්විතීය ස්ථානයක් හිමි කරගන්න අංගයක් තමයි පුතේ රේඛාකරණය. අපි කියන ප්‍රාණපූර්ණ රේඛාකරණයක් මේ සීගිරි චිත්‍රවල දකින්න පුළුවන් කියලා. ඔහු රේඛාවේ ඝනත්වය සහ ඒ හැඩ ලක්ෂණයන් රිද්මයන් කොටසින් කොටස සිතුවමට අදාළ විදිහට වෙනස් කිරීමට උත්සාහ ගන්නවා. ඉතාමත්ම මේ කාන්තා රූප සඳහා ප්‍රාණය උද්දීපනය වෙන පරිදි ඔහු මනාව මේ රේඛාව හසුරවන නිසා තමයි පුතේ අපි කියන්නේ මේ ප්‍රාණපූර්ණ රේඛාකරණයක් මේ සිතුවම් තුළ දක්නට ලැබෙනවා කියලා. ඒ වගේම තමයි සිරුරු වර්ණ කිරීමට නිල් රතු වර්ණවලට අමතරව ගොඩක් වෙලාවට මේ නිලට හුරු අඳුරු වර්ණයක් ඔවුන් භාවිත කරනවා. ඒ වගේම තමයි කහ වර්ණයට හුරු අඳුරු පැහැයකුත් මේ සිතුවම් සඳහා භාවිත කරනවා. ඒ වගේම තමයි දුවේ පුතේ මේ කාන්තා රූප ඍජුව ඉදිරිය බලා සිටීමක් අපට දකින්න ලැබෙන්නේ නැහැ. සම්පූර්ණ වශයෙන් හෝ මදක් පැත්තට හැරී සිටින කාන්තා රූප සමූහයක් තමයි අපට සීගිරි චිත්‍ර තුළින් දක්නට ලැබෙන්නේ. ඒ වගේම තමයි දුවේ පුතේ අපි දැන් කතා කරේ මේ සීගිරියේ සිතුවම් තුළ දක්නට හැකි විශේෂිත වූ ලක්ෂණයන් පිළිබඳව. මේ ලක්ෂණයන්ගෙන් යුත් මේ සිතුවම් පිළිබඳව කලා ඉතිහාසඥයන්, විචාරකයන් විවිධ විද්වත් මතවාදයන් පළ කරලා තිබෙනවා. මෙන්න මේ මතවාද පළ කිරීමත් තුළ අපි මේ සිතුවම් කරන්නේ මේ සිතුවම් පිළිබඳව අධ්‍යාපනය ලබන සිසුන් විදිහට මේ විද්වත් මතවාද පිළිබඳවත් අපි යම්කිසි අවධානයක් යොමු කළ යුතුයි. මෙහිදී පුතේ ඉතාමත්ම පැහැදිලි මතවාදයක් නැත්නම් ඉතා ප්‍රබල මතවාදයක් ඉදිරිපත් කරපු විද්වතෙක් තමයි අපේ මහාචාර්ය සෙරණත් පරණවිතාන මහතා. එතුමා ප්‍රකාශ කරන්නේ මේ සීගිරි කුවේරයාගේ ආලක මන්දාව නිරූපණය හා කුවේරයාගේ දියණියන් වන මේගලතා සහ විජ්ජුලතාවන් නැත්නම් මේ වලාකුළු හා විදුලිය සංකේතවත් වන බව. ඒ වගේම තමයි දේවපතේ HCP බෙල් මහතාත් ඔහුගේ මතය ප්‍රකාශ කරනවා මේ චිත්‍ර පිළිබඳව. ඔබ දන්නවා ලංකාවේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙක් එතුමා ඔහු ප්‍රකාශ කරන්නේ මේ පිදුරුවන්ගල විහාරය වැඳීමට යන රාජකීය ළඳුන් සහ සේවිකාවන් මේ සිතුවම් තුළින් නිරූපණය වන බව. ඔබ දන්නවා අපි මේ පාඩම කතා කරගෙන ඉද්දී මම කිව්වා ශිල්පියාස් මේ හැම කාන්තාරූපයක්ම මලින් අලංකාර කරලා තියෙනවා කියලා. ඒ වගේම තමයි මල්වලට පැන් නිසින කාන්තාවන්, මල් ප්‍රතිප බුදු කරන කාන්තාවන්, මල් වට්ටිය තේ තබාගෙන සිටින කාන්තාවන් මේ අතරතුර දක්නට ලැබෙනවා. ඉතින් මෙන්න මේ HCP බෙල් මහතාගේ මේ මතය සඳහා මෙන්න මේ කාන්තාවන් මේ මල් සහිතව නිර්මාණය කර තිබීමත්, ඒ වගේම තමයි මේ පිදුරංගල විහාරය මෙන්න මේ සීගිරිය ආශ්‍රිතව ඉදිවී තිබීමත් හේතුවක් බවට අපිට දක්වීමේ හැකියාව තියෙනවා. ඒ වගේ තමයි පුතේ දුවේ ආනන්ද කුමාරස්වාමි මහතාත් මේ සීගිරි සිතුවම් පිළිබඳව තම මතය ඉදිරිපත් කරනවා. ඔහුගේ මතය වන්නේ මේ සීගිරි චිත්‍ර තුළින් අප්සරාවන් නිරූපණය වන බව. ඒ සඳහා ඔහු ප්‍රධාන වශයෙන්ම දක්වන හේතුව තමයි වලාකුළු සහ අපි ඉදිරියේදී කතා කරා ඔබට මේ සිතුවම් වල වලාකුළු වලින් ඉදිරියේ උඩට මතු වූ කාන්තා රූප තමයි දක්න ලැබෙන්නේ. ඒ වගේම සෑම රූපයකම මල් සහිතව දක්වා තිබෙනවා. මෙන්න මේ කරුණු හේතු කරගෙන කුමාරස්වාමි මහතා පවසන්නේ මේ අප්සරා රූප නිර්මාණය කිරීමට එදා ශිල්පියා උත්සුක වී ඇති බව. ඒත් එක්කම තමයි දුවේ පුතේ අපි තවත් මේ සීගිරි චිත්‍ර පිළිබඳව කතා කරද්දී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කාරණාවක් තමයි මේ සීගිරි චිත්‍ර හා සමකාලීන නැත්නම් සම ලක්ෂණ සහිත වෙනත් සිතුවම් ලෝකයේ තිබෙන ස්ථානයන් පිළිබඳව. එහිදී ඔබ දැනටමත් ඉගෙනගෙන ඇති ඉන්දියාවේ අජන්තා චිත්‍රවල ඇති භාවමය හා රූපමය ලක්ෂණ මෙන්න මෙම සීගිරි චිත්‍රවල දක්නට තියෙන බව. එහිදී විචාරකයන් මෙන්න මේ සීගිරි චිත්‍ර සහ අජන්තා චිත්‍ර සම මට්ටමට නැත්නම් මේ සම ලක්ෂණ සහිතව දැක්වීමට යම් යම් ලක්ෂණයන් උපයෝගී කරගන්නවා. අඳුරු පැහැල් සහ ආලෝකමත් පැහැස්ත්‍රි රූප යොදාගෙන තිබෙන සීගිරිය තුලත් ඒ ආකාරයෙන් අජන්තා චිත්‍රවලත් යම් යම් ස්ථානවලදී අපිට දක්න ලැබෙනවා. ඒ වගේම තමයි සීගිරියේ අලංකාරණ වස්ත්‍රාභරණ කොටස් අපිට දක්න ලැබෙනවා. ඒ අජන්තාව තුලත් ඒ ආකාරයෙන්ම දක්න ලැබෙනවා. ඒ වගේ තමයි මල් ලියකම් වලින් සැරසී සිටීම වැනි කාරණා. ඒ වගේම තමයි ඔවුන්ගේ දෙතුළු තිබෙන මද සිනහව සහ ඒ ආභරණවල ස්වරූපයන් කාන්තා මේ යුගල රූප සහ තනි රූප නිර්මාණය කර තිබීම ඔන්න ඔය කියන වැනි කාරණාත් එක්ක ඉන්දියාවේ අජන්තා චිත්‍රවල නැත්තං ඇති භාවමය ලක්ෂණයන් රූපමය ලක්ෂණයන් අපේ අනුරාධපුර ප්‍රයෝගයට අයත් මේ සීගිරි චිත්‍ර තුලක් දක්නට තිබෙන බව අපිට කීමේ හැකියාව තියෙනවා. හොඳයි ආදරණීය දුවේ පුතේ, දැන් අපි මේ කතා කරේ ලංකාවේ අනුරාධපුර ප්‍රයෝගයට අයත් සීගිරි සිතුවම් පිළිබඳව. එතනින් එහාට ගියපුවාම අපි කතා කරනවා ලංකාවේ කැටයම් කලාව පිළිබඳව. ඉතින් දුවේ පුතේ ලංකාවේ කැටයම් කලාව පිළිබඳව කතා කරද්දී අද්විතීය ස්ථානයක් නැත්නම් මේ අන්දාද ප්‍රයෝගයට අයත් කැටයම් කලාව පිළිබඳව කතා කරද්දී අද්විතීය ස්ථානයක් හිමි කර ගන්නා තැන තමයි ඉසුරුමුණිය. ක්‍රිස්තු වර්ෂ 3 සියවසට අයත් වෙන්නේ දේවානම්පියතිස්ස රජතුමා සමයේ. දුවේ පුතේ ඔබ දන්නවා මෙය ලංකාවේ විශාලතම සංඝාරාම පහෙන් එකක් කියලා හඳුන්වනවා. මිහිඳුමා හිමියන් පැවැද්ද ලැබූ අරිත්ත කුමාරයා ප්‍රදාන ඉසුරු කුල දරුවන් 500ක් දෙනා වැඩ සිට නිසා මෙය ඉසර සමන නමින් අතීතයේදී හැඳින්වුවා. පසු කාලීනව මෙය ඉසුරුමුණිය බවට පත් වුණා කියලා ඉතිහාසය විසින් සාක්ෂි දරනවා. මෙන්න මේ නිර්මාණ ගොන්න සහිත ඉසුරුමුණිය පිළිබඳව කතා කරද්දී මෙහි ඇති විශේෂත්වයක් තමයි පුතේ මෙය ආගමික ස්ථානයක්, බෞද්ධ ආගමික ස්ථානයක්, ලංකාවේ ප්‍රධානතම සංඝාවාසයක් කියලා මම මුලින් ප්‍රකාශ කළා. නමුත් මෙම ස්ථානයේ දක්නට ලැබෙන මේ කලා නිර්මාණයන් බොහෝ විට ලෞකික සේයාවක් නැත්නම් ලෞකික තේමාවන් රැගත් නිර්මාණයන් තමයි අපට දක්න ලැබෙන්නේ. ඒ වගේම අර්ධ උන්නත හා අල්ප උන්නත යන ශිල්පක්‍රම දෙකටම අයත් කැටයම් මෙන්න මේ ඉසුරුමුණිය තුල අපට දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ හින්දු ආගමික සංකල්පය හා ගුප්ත හා පල්ලව කියන කලා ආභාෂයන් පැහැදිලිවම මෙම ඉසුරුමුණි විහාරයේ මේ කැටයම් සඳහා පදනම් වී තිබෙනවා. මේ කැටයම් අතර අපට දක්නට ලැබෙනවා ඉසුරුමුණි පෙම්මියවල, රජපෞල, දියකෙලේ නැතුන්, මිනිසාස අස්වහිස වැනි ප්‍රධාන පෙළේ කැටයම් ගණනාවක්ම. ඉතින් ඔබ 11 ශ්‍රේණියේදී චිත්‍රකලාව හදාරද්දී ඔබට පන්ති කාමරයේදී අනිවාර්යෙන් මේ පාඩම් පිළිබඳව අවධානය යොමු කරන්නට ඇති කියලා අපි හිතනවා. නමුත් ඔබ මේ එළඹෙන විභාගයට පිළිතුරු ලිවීමේදී ඔබට ආධාරකයක් වීම සඳහා අපි මෙහි තියෙන ප්‍රධාන ලක්ෂණයන් අද දිනේදී කතා කරමු. ඉතින් දුවපතේ මෙම කැටයම් වල දැකගත හැකි ප්‍රධාන ලක්ෂණයන් කීපයක් නැත්නම් පොදු ලක්ෂණයන් කීපයක් අපිට වර්ග කරගන්න පුළුවන්. එහිදි තමයි මේ ඉසුරුමුණියේ දක්නට ලැබෙන හැම කැටයමක්ම පාහේ තලයට උචිත ලෙස සංරචනය කිරීමේ හැකියාව ශිල්පියාට තිබිලා තියෙනවා. ඔහු තලයේ නැත්නම් මේ ගල් තලය හැඩයට අනුරූපව තම නිර්මාණය ඊට අනුරූපයෙන් වෙනස් කර ගැනීමේ සකසා ගැනීමේ හැකියාවක් ශිල්පියාට තිබිලා තියෙනවා. එමෙන්ම භාවාත්මක ගුණාංග මූණින් හා ඉරියව් වලින් ප්‍රකාශ කිරීමකුත් අපිට දක්නට ලැබෙනවා දුවේපතේ. භාවාත්මක ඉරියව් මේ රූපවල තිබෙන මේ ආදරය, මේ සතුට, මේ දුක, මේ කල්පනාකාරී ඉරියව් මෙවැනි මේ භාවාත්මක හැඟීම් මනාව මේ කැටයම් තුලින් උද්දීපනයට ශිල්පියාට හැකියාව ලැබී තිබිලා තියෙනවා. ඒ වගේම තමයි මේ රිද්මයානුකූල සහ ස්වභාවික හැඩතල හා ඉරියව් ඉස්මතු කිරීම. මේ අපි දන්නවා මේ කැටයමක් නිර්මාණය කරන නැත්නම් මේ සිතුවමක් නිර්මාණය කිරීමේදී මූර්තියක් නිර්මාණය කරද්දී අතිශය වැදගත් අංගයක් තමයි දුවේපතේ රිද්මය. ඉතින් මේ රිද්මයානුකූලව මේ ශිල්පියා මේ ගල්තලාව මතු පිට මේ තමන්ගේ කැටයම් නිර්මාණය කෙරෙද්දී ඉතාම මට සිලිට නිමාවකින් යුතුව රිද්මයානුකූල මාන රූප භාවිතයක්, සත්ව රූප භාවිතයක් සිදු කරලා තියෙන විදිහ අපිට දකින්නට පුළුවන්. ඒ වගේම තමයි අපිට දකින්න තියෙන තවත් විශේෂාංගයක් මානව රූප සහ සත්ව රූප එකතු කරමින් සම්පින්දණය කරපු නිර්මාණත් මෙන්න මේ ඉසුරුමුණි විහාරය තුළ දක්නට ලැබෙනවා. ඉතින් දුවේපුතේ මේ යටතේ අපි ප්‍රධාන වශයෙන් කැටයම් හතරක් ගැන කතා කරා. පෙම්මියවල, රජපෞල, දියකෙලින් නැතුන්, මිනිසාසා අස්වැහිස කියන කැටයම් හතර. අපි මෙන්න මේ කැටයම් එකින් එක සියුම්ව විග්‍රහ කරමු. මොකද එය ඉතාම වැදගත් වෙයි ඔබගේ ඉදිරි පිළිතුරු ලීම් කටයුතු සහ අධ්‍යයන කටයුතු සඳහා. ඉතින් ඉසුරුමුණිය ගැන කතා කරද්දී අපි හැමෝටම නැත්තම් මේ ලෝක ප්‍රසිද්ධ කැටයම තමයි පුතේ පෙම්මියවල කියන කැටයම. උසස් භාව ප්‍රකාශනයට හිමිකම් කියන කැටයම් අතර අද්විතීය ගණයේ කැටයමක් විදිහට මෙම කැටයම අපිට හඳුන්වන්න පුළුවන්. ගුප්ත කලා ලක්ෂණයන්ගෙන් කලාමය ලක්ෂණ නිර්මාණයන් මේ තුළ ගැබ්බී තිබෙනවා. ඒ වගේම තමයි හතරස් ගල් පූර්වක අර්ධ උන්නතව නෙල්නද කැටයමක්. මෙහිදී මේ අර්ධ උන්නත කියන වචනය මම හිතන්නේ ඔබට විග්‍රහ කර ගැනීම වැදගත් වේවි. දූපතේ මේ කැටයම් නිර්මාණය කිරීමේදී නැත්තම් රළු මාධ්‍යකින් මූර්තියක් නිර්මාණය කිරීමේදී මේ ශිල්ප ක්‍රම කීපයක් තිබෙනවා කියලා ඔබ මීට කලින් ඉගෙනගෙන ඇති. අල්ප උන්නත, අර්ධ උන්නත, අධි උන්නත සහ පූර්ණ උන්නත වශයෙන්. ඉතින් මෙහිදී මේ පසුබිමින් අඩක් හරහා ඉවත් කිරීමේ ශිල්ප ක්‍රමය නැත්නම් අර්ධ උන්නත ශිල්ප ක්‍රමය තමයි මේ පෙම්මියුල කැටයම සඳහා භාවිතා කරලා තියෙන්නේ. ඉතින් සෙරණත් පරණවිතානම් මහතා මේ සඳහා ඉතාමත්ම ජනප්‍රිය මතවාදයක් ඉදිරිපත් කරනවා. මේ ඉසුරුමුණි පෙම්මියුල තුළ ශාලිය සහ අශෝක මාලාවන් නිරූපිත බව. එහිට හේතුව විදිහට මේ ශාලී අශෝකමාලා පෙම් පුවත හා සම්බන්ධ රන්මසු වෙන මීට සමීපයේ පිහිටා තිබීම හේතුවක් විදිහට දක්වනවා. ඒ වගේම තමයි මේ සඳහා තව හේතුපාදක නැත්නම් මේ සඳහා පවතින තවත් මතවාදයන් කීපයක්ම අපට දක්නට පුළුවන්. මේ ශිව හා පාර්වතියගේ බව, මංජුශ්‍රී බෝසතාණන්ගේ වේශයක් බව, එහෙමත් නැත්නම් සෙබලෙක් ඔහුගේ පෙම්වතිය මුණ ගැසුණ අවස්ථාවක් බවට ආදී වූ විවිධ මතවාදයන් මේ පිළිබඳව තියෙනවා දේපතේ. ඒ වගේම තමයි මේ සෙබලෙක් සහ ඔහුගේ පෙම්වතිය බවට ගේන මතවාදයේ ඉදිරියේදී මේ කැටයමේ පිටුපස කඩුවක හා පලියක සේයාවක් දැක්වීම හේතුවක් බවට පත්වී තිබෙනවා. ඉතින් දේපතේ මේ කලා නිර්මාණය තුළ අර අපි කලින් කතා කරපු මේ තලයට අනුරූපව මානව රූපයේ හැසිරීම කියන කාරණාව ඉතාමත්ම උසස් තැනක ශිල්පියාගෙන ඇවිත් තිබෙනවා. ඒ වගේම තමයි ඉතාම මට සිලුටු අයරින් ඔහු මේ නිර්මාණයේ තිබෙන මානව රූපයන් සහ අනිකුත් අවශේෂ රූපයන් නිර්මාණය කිරීමට උත්සාහ කරලා තිබෙනවා. ඒ වගේම තමයි මෙහි ඇඳුම් සහ ආභරණ ඉතාමත්ම උසස් අයරින් සියුම්ව නිර්මාණය කිරීමට ශිල්පියා සමත් වෙනවා. ඒ වගේම තමයි මේ පෙම්මිවල නැත්තම් මේ ආදරවන්තයින් දෙදෙනාගේ ඒ තියෙන භාවමය හැඟීම් නිරූපණයට ශිල්පියා දැක් වූ දක්ෂතාවය මේ කැටයම් පූර්ව තුළ ඉතාමත්ම ප්‍රබල හැඟීම් නිරූපණයක් අපට දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි දුවේපතේ මේ ජීව ශක්තියෙන් යුක්ත වූ මේ පිරිපුන් ශරීරය. ඒ වගේම තමයි ඒ ඔවුන්ගේ ඒ සම්පින්දනය තුළ යොදා ගන්නා අංගපසංගවල ජීවමය හැඩතලයන් ඉතාමත්ම ප්‍රබල වෙනවා මෙන්න මේ ඉස්සුරු මුනි කැටයම් තුළ දැකිය හැකි ප්‍රබලතම කැටයම් බවට පෙම්මිවුල කැටයම් පත්වීම සඳහා. ඉන් අනතුරු අපිට මුණගැහෙන දුවේපතේ රජපෞල කැටයම්. අපි මේ රජපෞල ලෙසින් නම් කරන්නේ මෙහි බැලූ බැල්මට රජපෞලක සේයාවක්. නැත්තම් මේ රජපෞලක චරිත මේ තුලින් නිරූපණය වේ යයි පදනම මත අපි රජපෞල ලෙසින් මෙය හඳුන්වනවා. මෙම කැටයම අඩි 4ක් පමණ දිග කවාකාර අර්ධ කවාකාර ගල් පුවරුක තමයි පුතේ නිර්මාණය කරන්නේ. මෙන්න නැවතත් අර ශිල්පිය අපි මුලින් කතා කරපු කාරණාව. තලයට අනුරූප වන පරිදි නිර්මාණය කිරීමේ හැකියාව. අර්ධ කවාකාර ගල් පුවරුවක් අඩි 4ක් පමණ දිග. ඔහු මේ තලයේ උසම තැනදී රූපය උස් රූපයකුත් තලයේ උසින් අඩු තැන්වලදී උසින් අඩු රූපත් පරිදි නිර්මාණය කරමින් තලයට අනුරූපව නිර්මාණය කිරීමේ ඔහුගේ ප්‍රාගුණ්‍ය නැවත වතාවක් පෙන්වන කැටයමක්. ඒ වගේම තමයි මහාචාර්ය සෙරණත් පරණවිතාණයන් මේ පිළිබඳව දක්වන මතය වන්නේ දුටු ගැමුණු රජපෞල මෙයින් නිරූපිත බවට. මේ මැද්දේ මහරජ ලීලාසන ඉරියව්වෙන් සිඳගෙන සිටින රූපයක් තිබෙනවා. දකුණු පසින් දෑත ලය බැඳගත් පිරිමියෙකුද ඔහු පිටපසින් මේ මැද රූපයන්ට පවන්සලන නැත්තම් මේ චාමරධාරී සේවිකාවන් අපට දක්නට ලැබෙනවා. ඉතින් මෙන්න මේ හේතුන් මත නැත්තම් මේ මැද සිටින රූපයේ තියෙන ගැඹීරත්වය, ඒ වගේම ඒ රූපයට භාවිත කරන තියෙන ඇඳුම් පැළඳුම් සහ මේ චාමර සලන අයවලුන් හේතු කොටගෙන මේ රජපෞලක් බවට බොහෝ මතවාදයන් පළ වෙනවා. අපි ඉසුරුමුණිය පෙම්මිවුල පිළිබඳව කතා කරපු ඒ භාවාත්මක ලක්ෂණයන්, ඒ රූපවල තියෙන හැඩතලයන් මේ කැටයම සඳහා ශිල්පියා භාවිතා කිරීමට පසුබට වෙලා නැහැ දුවේ පුතේ. අලංකාර වස්ත්‍රාභරණ ඔහු මේ සඳහාත් භාවිතා කරනවා. ඒ වගේම පිරුණු අඟපසඟ, ඒ වගේම රිද්මයානුකූල ස්වභාවිකත්වයට නැඹුරු වූ රූපමය ප්‍රාගුණ්‍යයක් ඔහු මේ තුලත් ජනිත කරනවා. ඒ වගේම තමයි මේ කැටයමේ තියෙන හැම මුහුණක තියෙන හැම රූපය තුලින්ම සෑම රූපයකින්ම මේ ඉරියව්වලින්ම භාවාත්මක හැඟීම්, මේ පුද්ගල රූපයන්ගේ තිබෙන මනෝමය හැඟීම් උද්දීපනය කිරීමට ශිල්පියා සමත් වෙලා තිනවා. ඉතින් දුවේ පුතේ, අපි මේ ඉසුරුමුණිය රජපෞල කැටයමත් ඉතාමත්ම මටසිලුට නිමාවකින් යුතුව දැකිය හැකි ප්‍රබල ගණයේ කැටයමක් විදිහට හඳුන්වා ගන්න පුළුවන්. අපි ඉසුරුමුණියේ කැටයම් දෙකක් ගැන කතා කරා මේ විද්‍ය දුවේ පුතේ. දැන් අපි කතා කරනවා මිනිසා සහ අශ්වහිස කියන කැටයම පිළිබඳව. ඉසුරුමුණි විහාරයේ මේ ඔබ දන්නවා, ඔබ දැකලා ඇති ඉසුරුමුණි විහාරයට ඇතුළු නැතන අපිට විශාල පොකුණක් දකින්න පුළුවන්. ඒ හා සමගාමීව පිටපසින් ගල් විශාල පර්වතයක් දකින්න පුළුවන්. මෙන්න මේ ගල් තලාව තුළ පිහිටි ගල් තලාවේ හාරා කරනු ලබන නිර්මාණයක් තමයි මේ මිනිසා සහ අශ්වහිස කියලා කියන්නේ. එතකොට මිනිසා සහ අශ්වහිස නාමය මේකට යෙදෙන්නේ මේ රූපය තුළ මිනිසෙක්ගේ ඉරියව්වක් සහ අශ්වයෙකුගේ හිසක්, ඔහුට පිටුපසින් සිටින අශ්වයෙකුගේ හිසක් දක්නට ලැබෙන නිසා. මේ පිරිමි රූපය වාඩි වෙලා ඉදිරිය දෙස බලාගෙන සිටින ආකාරය තමයි දක්න ලැබෙන්නේ මේ මහරජ ලීලාසන ක්‍රමයෙන් වාඩි වෙලා ඉන්න රූපයක්. අපි ඉරියව්වට කියනවා මහරජ ලීලාසන ඉරියව්ව කියලා. ඔබ පන්ති කාමරයේදී මේ රූපය දැකලා ඇති. ඒ වගේම ඔබ ළඟ මේ රූපය තියෙනවා නම් දැන් බලන්න මේ රූපය දිහා. ඒ වගේම තමයි දෙවිපුතේ වස්ත්‍රාභරණ ඉතා අඩුවෙන් චාම් යොදා ගන්නට ශිල්පියා සමත් වෙනවා මේදී. ඒ වගේම තමයි හිස් රැස්මක්, කන්වල සහ අත්වල ආභරණ, ඉනෙහි දිගටි කෙටි ඇඳුමක්, ඉනෙහි ඒ කෙටි ඇඳුමක් ආදී විශේෂ ලක්ෂණයන් ගණනාවක් මේ රූපය තුළ දක්න ලැබෙනවා. ඒ වගේම තමයි මේ පිටිපසින් සිටින අශ්වයාගේ ඒ අශ්වයාට සම්බන්ධ වූ ලණුවක් ඔහුගේ දකුණු බාහුවේ පටලවාගෙන සිටින ආකාරයක් මේ කැටයමින් නිරූපිතයි. ඒ වගේම තමයි අශ්වයාගේ හිස පමණයි ඉදිරියට පෙනෙන ආකාරයෙන් නිර්මාණය කරන්නේ. සෙන්නත් පරණවිතාන මහතා මේ පිළිබඳව අපූරු මතයක් ගේනවා. එනම් මේ මිනිස්රුවෙන් වර්ෂාව ඇති කරන පර්ජන්යත් අශ්ව හිසෙන් විදුලිය නොහොත් අග්නිත් සංකේතවත් වන බව. ඔබ දන්නවා මේ සිරුමණි විහාරයට ඉදිරිපසින් වෙල්ලායක් තිබෙන්නේ. බොහෝ විට මේ ගොවීන්ට ඉතාමත්ම වැදගත් සංකල්පයක් තමයි මේ අග්නි සහ පර්ජන්ය. ඉතින් ඒ ආශ්‍රිතව නැත්නම් එයට අනුරූප ශිල්පියා මේ නිර්මාණය කළාදෝ කියලා මතයකුත් ඉදිරිපත් වෙනවා. කෙසේ හෝ මේ පිළිබඳවත් විද්වත් මතවාදයන් විවිධාකාරයෙන් පළ වෙලා තියෙනවා. ඒ අතරින් මොහු යුද සබලෙක් බව නැත්නම් සෙනවියෙක් බව, එහෙමත් නැත්නම් කපිලේශවරයා බවටත් වූ මතවාදයන් ගණනාවක් දක්නට තිබෙනවා. ද්වීපතේ මෙන්න මේ මිනිසා සහ අශ්වහිස කැටයමේදී පල්ලව කලා ලක්ෂණ බලපා ඇති බව තමයි බොහෝ විචාරකයන් අනුමානය කරන්නේ. එයට හේතුව වන්නේ මේ රූපවල තියෙන දිගටි අගපසඟ හා අනිකුත් ලක්ෂණයන් හේතු කොටගෙන. ඒ වගේම තමයි අපි කතා කරා මේ උන්නත ශිල්ප ක්‍රමයන් පිළිබඳව මේ පාඩමේදී. මේ නිර්මාණය සඳහා අර්ධ උන්නත ශිල්ප ක්‍රමයක් භාවිත කිරීමට ශිල්පියා සමත් වෙලා තියෙනවා. ඉතින් දෙවියපතේ අපි දැන් ඉසුරුමුණියේදී අපිට මුණ ගැහෙන කැටයම් තුනක් ගැන මේ වෙද්දි කතා කරා. අපිට තවත් හම්බෙන් ප්‍රධානතම කැටයමක් තමයි ජල ක්‍රීඩා කරන විලාශයක් දක්වන මේ ඇතුන් සහිත කැටයම. ඉතින් මෙන්න මේ ඇත්තු මේ නැත්තම් මේ පොකුණට සම්බන්ධව කරපු නිර්මාණයක් විදිහට තමයි මේ පොකුණ හා සම්බන්ධ පිහිටි ගල්පාටවතු බිත්තියේ කරපු කැටයමක් විදිහට තමයි අපිට මෙන්න මේ ඇතුන් මේ සහිත නිර්මාණය දක්නට ලැබෙන්නේ. මෙය අල්ප උන්නතව නැත්තම් මේ පිහිටි ගල මදක් හාරා ඉවත් කරමින් මතු කරපු නිර්මාණයක් විදිහට තමයි දක්නට ලැබෙන්නේ. ඉතින් මේ ශිල්පියා සමත් වෙන මේ පොකුණ හා සම්බන්ධ ඔබ දන්නවා ඇත් සමූහයක් දියට බැසපු අවස්ථාවක තිබෙන ඒ ඔවුන්ගේ තියෙන ශරීරවන්ගේ චලනයන්, ඔවුන්ගේ දිය කෙලින ඔවුන්ගේ කෙලිලොල් බව. ඉතින් මෙන්න මේ කෙලිලොල් බව නැත්තම් මේ ස්වභාවික ඇතුන්ගේ චලනයන්, රිද්මයන් මනාව මේ ගල්තලාව මතට ගේන්නට ඉසුරුමුණ ශිල්පියා ඉතාමත්ම ප්‍රබල උත්සාහයක් දරා තිබෙනවා, සාර්ථක උත්සාහයක් දරා තිබෙනවා. ඉතින් පාරදර්ශී ඇත්රූප, රුජුදර්ශී නැත්තම් ඉදිරිය හැරී සිටින ඇත්රූප, පැත්ත හැරී සිටින ඇත්රූප ආදී වශයෙන් ඇත්රූප ගණනාවක් මෙතුළ නිර්මාණය වෙනවා. ඒ වගේම මේ ඇතුන්ගේ ස්වභාවික චලනයන්, රිද්මයන්, මේ හැඩතලයන් මනාව සම්පිණ්ඩණය කිරීමටත් ශිල්පියා සමත් වෙනවා. ඒ වගේම තමයි දූපිතින් මේ ඉතාම මටසිලිට නිමාවක් මේ ඇතුන් සඳහා ලබා දීමට ශිල්පියා ප්‍රබල උත්සාහයක් ගැතියි. ඒ වගේම තමයි මේ Hindu කලා ආභාෂය සහ ඉන්දියා කලා ආභාෂය මේ ඉසුරුම්මනි කැටයම් සඳහා ලැබුණා කියන හොඳ උදාහරණයක්. මෙන්න මේ ජල ක්‍රීඩා කරන විලාසය දක්වන ඇතුන් ජල ක්‍රීඩා කරන විලාසය දක්වන කැටයම. එහෙම මම ප්‍රකාශ කරන හේතුව තමයි ඔබ දන්නවා ඇති ඉන්දියා කලා ඉතිහාසය ඔබ අධ්‍යයනය කරනවා නම් මහා බලිපුරම් වල ආකාශ ගංගාව රෝහණ කැටයම කියලා අත්රූප සමූහයක් සහිත ඉතාමත්ම අද්විතීය ගණයේ කැටයමක් අපට මුණගැහෙනවා. මෙන්න මේ ආකාශ ගංගාව රෝහණේ කැටයමේ තියෙන කැටයම් වල තියෙන අත්රූප හා සමාන ලක්ෂණයන් මේ ඉසුරු මුණි පොකුණ ආශ්‍රිතව තියෙන කැටයම් වලත් දක්නට ලැබෙනවා. ඉතින් ඒ අනුව පැහැදිලිවම පල්ලව කලා සම්ප්‍රදායට අයත් ලක්ෂණයන් මේ තුල ගැබ්බී තිබෙනවා කියලා අපිට මතපල කරන්නට පුළුවන්. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් අපිට ඉසුරු මුණියේ ප්‍රධානතම කැටයම් හතරක් පිළිබඳව කරුණු එක්රස් කරගැනීමේ හැකියාව තියෙන දෙපතේ. ඉතින් මෙන්න මේ අපි කතා කරා දැනට අනුරාධපුර යුගයේ චෛත්‍ය නිර්මාණ ගැන, චිත්‍ර නිර්මාණ ගැන සහ ඉසුරු මුණිය කැටයම් නිර්මාණ පිළිබඳව. හොඳයි දෙපතේ. ඉතින් අනුරාධපුර යුගයේ මේ විශේෂ නිර්දේශයට අනුව අපිට ඊළඟට කතා කරන්නට ඉතිරි වෙලා තියෙනවා බුද්ධ ප්‍රතිමාවන් පිළිබඳව. මේ බුද්ධ ප්‍රතිමාව ගැන කතා කරද්දී ඔබට 9 වසර විශේෂ නිර්දේශය තුලත් බුද්ධ ප්‍රතිමාව පිළිබඳව යම් යම් කරුණු සාකච්ඡාවට ලක් වෙනවා. අපේ විභාගයේ තත්ත්වලක් විදිහට ඒ කරුණු පිළිබඳවත් යම් කිසි කතිකාවතක් ඇති කිරීමට මෙහිදී උත්සාහ දරනවා. බුද්ධ ප්‍රතිමාවේ ආරම්භය නියත වශයෙන්ම මෙන්න මේ සීමාව තුල කියලා දැක්වීම අපිට අපහසු වෙලා තියෙනවා. නමුත් පුතේ මහා වංශයේ එහෙම සඳහන් වෙනවා ක්‍රිස්තු පූර්ව 3 සියවසේදී දේවානම්පියතිස්ස රජු තූපාරාමයේ බුදුරුවක් නිර්මාණය කරන ලද බව. ඉතින් දුටුගැමුණු රජතුමා රුවන්වැලි මාසෑයේ ධාතු ගර්භය තුලත් බුදුරුවක් තැන්පත් කළපු බවටත් මේ මහා වංශය සාක්ෂි දරනවා. නමුත් මේ ලෝක ඉතිහාසයේ තුල මුල්ම බුද්ධ රූපය නිර්මාණය වූයේ නිශ්චිතවම කවදාද, ඒ කෙසේද පිළිබඳව නිශ්චිත සාධකයක් අද වෙනතුරු අපට හමුවන්නේ නැහැ. නමුත් අප බොහෝ විටියට පිළිගන්නා මතය තමයි ඉන්දියාවේ මහායාන බුදු දහම ජනප්‍රිය වීම සමග බුදුන් වහන්සේට ඒ පොද පූජා ක්‍රම පිළිබඳව ඔවුන්ගේ ඇති ආකල්පමය දැනුම වෙනස් වීම පිළිබඳව ඒ ආකල්පමය දැනුමත් සමගින් කුෂාණ වංශික රජවරුන් විසින් ක්‍රිස්තු වර්ෂ 5 සියවසේදී පළවෙනි බුද්ධ රූපය නිර්මාණයට යොමු වූ බව. කාසියක එක කෙළවරක බොඩ්ඩෝ කියන ආකාරය දක්වමින් බුද්ධ රූපයක් වුන් ක්‍රිස්තු වර්ෂ 1 නිර්මාණය කරනවා. එහි එක් පසක කනිෂ්ක රජුගේ රූපයත් අනෙක් පස බුද්ධ රූපයක වෙන ආකාරයෙන් තමයි යොවුන් නිර්මාණය කරන්නේ. ඔබ දන්නා දූපතේ ඔබට සාංචි ස්තූපය පිළිබඳ නැත්නම් සාංචි තොරණ කැටයම් ආශ්‍රිතව විමසීමේදී, බාරුත් කැටයම් ආශ්‍රිතව විමසීමේදී අපිට බුද්ධ රූපයක් දක්නට ලැබෙන්නේ නැහැ. බැතිමතුන්ට බුදුන් වහන්සේ පිළිබඳව තිබූ අසීමිත භක්ති ආදරේ හේතු කොටගෙන ඔවුන් බුදුරුවක් නිර්මාණය කිරීමට නැත්නම් මේ බුදුරයන් වහන්සේගේ මේ ආධ්‍යාත්මික ගුණ සමුදායන් රූපයකට ගැනීමට ඔවුන් මැලවීමක්, ඒ තුලින් බුදුරයන් වහන්සේට යම්කිසි අවඩක් වේයයි හැඟීම මත ඔවුන් නිර්මාණය කිරීමට මැලිකමක් දක්වනවා. ඉතින් මේ අනුව මේ සාංචේ බාරුත් වගේ ස්ථානවල බොහෝ විට බෝධිය, වජ්‍රාසනිය, සිරිපතුල, ධර්මචක්‍රය වගේ නිර්මාණයන් බුදුරුව වෙනුවට යොදා ගැනීම අපිට මුල් යුගවලදී දක්නට ලැබුණා. නමුත් පසු කාලීනව මෙන්න මේ බුදු රූපය නිර්මාණය කිරීම නැත්නම් මේ කුෂාණ වංශිකයන් විසින් බුදු රූපය නිර්මාණයේ අඩිතාලම දැමීමත් සමගින් ලංකාවටත් පසු කාලීනව බුදු රූපයක් නිර්මාණය කිරීම සිද්ධ කරනවා. මෙහිදී ලංකාවේ බුදු රූපය නිර්මාණයට කලින් වජ්‍රාසනය සහ සිරුපතුල කියන අංගයන් සදහැවතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට අබේගිරිය, පුලුකුණාවේ ගල්ලාසනගරය, යාපනයේ කණ්ඩතෝරයේ සිරිපතුල වගේ ස්ථානයන් දක්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ පසු කාලීනව හිටිපිලිම, හිඳිපිලිම සහ සැතපෙන පිලිම වශයෙන් ලංකාව තුලත් පිලිම නිර්මාණයක් සිද්ධ වෙනවා. මේ පිලිම සඳහා ශිල්පීන් විසින් විවිධ මුද්‍රාවන් යොදා ගැනීම අපට දක්න පුළුවන්. උදාහරණයක් විදිහට ධ්‍යාන මුද්‍රාව, අපේ මුද්‍රාව, විතර්ක මුද්‍රාව, ධර්ම චක්‍ර මුද්‍රාව, භූමි ස්පර්ශ මුද්‍රාව, පරදුක්ක දුක්ඛිත මුද්‍රාව ආදී මුද්‍රාවන් ඔබ 9 ශ්‍රේණියේදී අධ්‍යයනය කරා ඔබට මතක ඇති. ඒ වගේම තමයි දුවේපතේ ආසන ක්‍රමවලින් වීරාසන ක්‍රමය, පద్මාසන ක්‍රමය සහ භද්‍රාසන ක්‍රමයත් එම ශ්‍රේණියේදීම ඔබ අධ්‍යයනය කළා. ඒවගේම තමයි බුද්ධ ප්‍රතිමා නිර්මාණය ආශ්‍රිතව ආසන ප්‍රධාන වශයෙන් ආසන දෙකක් පිළිබඳව අපි කතා කරා. ඒ තමයි වජ්‍රාසනය සහ පද්මාසනය කියන ආසන දෙක. ඉතින් මේ අනුව අපි අනුරාධපුර යුගයේ පැමිණීමේදී අපි ප්‍රධාන වශයෙන් බුද්ධ රූප හතරක් පිළිබඳව කරුණු විග්‍රහ කරනවා. ද්විපුතේ මේ අනුරාධපුර යුගයේදී තමයි භාවාත්මක හැඟීමෙන් යුතු ප්‍රබලතම බුද්ධ රූප, මේ ලෝකයේ තිබෙන ප්‍රබලතම බුද්ධ ප්‍රතිමාවන් නිර්මාණය කිරීමේ යුගයක් විදිහට අපි මේ අනුරාධපුර යුගය හඳුනා ගන්න ලබනවා. ඉතින් ඒ යටතේ අපි සමාධි ප්‍රතිමාව ගැන කතා කරනවා, ඒ වගේම පන්කොලිය ප්‍රතිමාව ගැන කතා කරනවා, තොලවිල ප්‍රතිමාව ගැන කතා කරනවා, ඒ වගේම තමයි අවුකන ප්‍රතිමාව පිළිබඳව අපි කතා කරනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ, මෙන්න මේ අපි කතා කරපු ප්‍රතිමා හතර ඔබට සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ ආශ්‍රිතව කෙටි ප්‍රශ්නයන්, එහෙම නැත්නම් රූපමය සටහන් අතුරින් තිබෙන ප්‍රශ්නයන් බොහෝ විට නිර්මාණය වේවි. එම නිසා මේ ප්‍රතිමා හතර පිළිබඳව අනිවාර්යෙන් ඔබේ අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන්ම ඔබ මතක තබා ගත යුතුයි රූප සටහන් ඇසුරින් මේ සියලුම ප්‍රතිමාවන්, මේ අපි කතා කරපු කැටයම් සහ චිත්‍ර නිර්මාණයන්, මේ දාගබ් සියල්ලම රූප සටහන් ඇසුරින් මතක තබා ගැනීමට. ඉතින් දුවේ පුතේ, අදට අපේ කාල වේලාව ඉක්ම යන නිසා අපි ලබන සතියේදී චිත්‍රපාඩමත් එක්ක ඔබ හා සමගින් එකතු වෙනවා. ලබන සතියේදී අපි බලාපොරොත්තු වෙනවා අනුරාධපුර යුගයෙන් ඔබට ගොස් පොළොන්නර යුගයේ කලා නිර්මාණයන් සිදුවේ කෙසේද, ඒ සඳහා හින්දු බලපෑම ලැබුණේ කෙසේද කියන කාරණාවන් පිළිබඳව ඔබත් හා සමගින් සාකච්ඡා කරන්නට. එසේනම් ඔබ සියලු දෙනාටම සුබ සතියක් වේවා.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ චිත්‍රපාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල මධ්‍යම විද්‍යාලයේ කින්ස්ලි සුජීවද සිල්වා ගුරුපියාණන්.
ඌවේ කුරුකෙතර ගුවන් විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දෙයි දරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.